අද අපි නොදුටු සිනමාවෙන් කතා බහ කරන්නේ ශ්‍රී ලාංකික සිනමාවේදියෙක් පිළිබඳව. පසුගියදා අපාතරින් වියවුණු මහාචාර්ය ඩී.බී. නිහාල් සිංහන්ගේ සිනමා නිර්මාණ පිළිබඳව අද අපි නොදුටු සිනමාව විශේෂඥෙන් විමසා බලන්නට සූදානම්. ශ්‍රී ලාංකික සිනමාව තුළ ඔහු විශාල සිනමා නිර්මාණ ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කර නොතිබුණත් ඔහු විසින් අධ්‍යක්ෂණය කළ වැලි කතර, මල්දෙනියේ සිමියන්, කෙලිමඩල, රිදී නිම්නය යන මේ සිනමා නිර්මාණ හතර ශ්‍රී ලාංකික සිනමාව තුළ සුවිශේෂී සිනමා නිර්මාණ බවට පත්වනවා. අපි මේ කතාබහට අද සම්බන්ධ කරගන්නට සූදානම් සිනමා විචාරක භූපති නලින් වික්‍රමගේ, ඒ වගේම ප්‍රවීණ රංගන ශිල්පිනි අනෝජා වීරසිංහ. අපි මේ කතාබහ ආරම්භ කරමු භූපතිගෙන්. භූපති, අපි පළමුවෙන්ම ඔබ ආයුබෝවන් කියලා පිළිගන්නවා.
ආයුබෝවන් සංජය.
භූපති, පළමුවෙන්ම මා ඔබගෙන් දැනගන්නට කැමති ශ්‍රී ලාංකික සිනමාව තුළ මහාචාර්ය ඩී.බී. නිහාල් සිංහයන් සුවිශේෂී සිනමාකරුවෙකු, සිනමා අධ්‍යක්ෂකවරයෙක් බවට පත්වන්නේ ඇයි? අපිට ලංකාවේ අනෙකුත් අධ්‍යක්ෂකවරුන් අතර මහාචාර්ය ඩී.බී. නිහාල සිංහයන් වෙන්කොට හඳුනා ගන්න පුළුවන් කොහොමද? අපි මේ පිළිබඳව පළමුවෙන්ම ඔබගෙන් දැනගන්නට කැමති.
නිහාල සිංහ කියන්නේ මම හිතන්නේ ගොඩක් සෞන්දර්යාත්මකව කතා කරොත් සංජය, මම හිතන්නේ තාක්ෂණික පැත්තෙන් යම් තරමකට අපිට ඉහළ තලයක දේලා කතා කරන්න පුළුවන් සිනමාකරුවෙක්. මොකද මම හිතන්නේ දැන් උදාහරණයක් විදිහට පළවෙනි වතාවට ලංකාවට හස්තගත කැමරා ශෛලිය, ඒ කියන්නේ අපි දැන් ගොඩක් පාවිච්චි කරන, අද දවසේ වෙනකොට අපි පාවිච්චි කරන හෑන්ඩ්හෙල් කැමරා කියන එක මම හිතන්නේ ලංකාවට මුලින්ම හඳුන්වා දුන්නේ ඩී.බී. නිහාල් සිංහ. මොකද ඒ වන විට චිත්‍රාගාරවලට සහ ඉන්දියානු සිනමා සෞන්දර්ය ක්‍රමවේදයකට, අපි කියන නැරේෂන් එකකට, ආඛ්‍යානයකට පුරුදු වෙලා වෙච්ච සිනමා චාරු ශිල්පීන් තමයි ලංකාවේ හිටියේ. ඉතින් විශේෂයෙන්ම මම හිතන්නේ සිනමාස්කෝප් කැමරාවක් හෑන්ඩ්හෙල් කරනවා කියන එක ඉතාමත්ම අසීරු සහ තාක්ෂණිකව ඉතාමත්ම සියුම්ව සිද්ධ කරන්න ඕනේ තාක්ෂණික කාරණයක්. නිහාල් සිංහ මේ 68 69 කාලේ වෙනකොට මේ තාක්ෂණික දේවල් ගෙනාවා. ඒ විතරකුත් නෙමෙයි, අපි ගත්තොත් ලංකාවේ පමණක් නෙමෙයි, මම හිතන්නේ මුළු දකුණු ආසියාවේම දෙවෙනි සිනමාස්කෝප් චිත්‍රපටිය නිර්මාණය කරේ ඩී.බී. නිහාල් සිංහ ඔහුගේ වැලිකතර චිත්‍රපටිය. ඒ වගේම මම හිතන්නේ මම අහලා තියෙනවා මේ එම්.ඩී. මහින්දපාල වගේ මහත්වරු කතා කරලා තියෙනවා, ඒ කියන්නේ ලංකාවේ ඕන වෙලාවක මේ 70 80 දශක වෙනකොට අලුතෙන් එන ඕනම තාක්ෂණික කාරණයක් නිහාල් සිංහ හරහා තමයි ලංකාවට එන්නේ කියලා. උදාහරණයක් විදිහට වීඩියෝ තාක්ෂණය වෙන්න පුළුවන්, එමත් නැත්නම් සිනේවිත හරි බීට හරි ඕනම තාක්ෂණික ක්‍රමයක් මුලින්ම ලංකාවට අනුන්වා දෙන්නේ නිහාල් සිංහ හරහා. ඉතින් මම හිතන්නේ එක පැත්තකින් මේක තරමක, ඒ කියන්නේ දේශපාලනික කාරණයක් තියෙනවා. මොකද ලංකාව කියන්නේ අපි දන්නවා හැමදේම පරක්කු වෙලා යන රටක්. තාක්ෂණයේ පැත්තෙන් ගත්තා දැන් තමයි ටිකක් අලුත් දේවල් ඉක්මනට එන්නේ. නමුත් අපි ගත්තොත් 90 දශකයේ වෙනතුරුත් තාක්ෂණය කියන එකෙන් ඉතාමත්ම දරිද්‍ර රටක් ලංකාව. ඉතින් එහෙම රටක මම හිතන්නේ නිහාල් සිංහ ඉතාමත්ම කාර්යක්ෂමව සහ ඉතාමත්ම වේගෙන් යාවත්කාලීන වෙනවා කියලා අපි කියනවා අප්ඩේට් වෙලා ලංකාවේ සිනමා කර්මාන්තයේ යම් කිසි විදියකට අපි ගත්තොත් තාක්ෂණිකව යම් අපි කියන ස්ටෑන්ඩඩ්ස් කියලා යම් ප්‍රමිතීන් අනුන්වා දීපු පුද්ගලයෙක් කියලා මම හිතන්නේ සෞන්දර්යාත්මක පැත්තෙන් ඔහුව සලකනු කළොත් නිවැරදියි කියලා.
භූපති, දැන් විශේෂයෙන්ම මහාචාර්ය ඩී.බී. නිහාල් සිංහයන්ගේ වැලිකතර චිත්‍රපටයේ සුවිශේෂී චිත්‍රපටයක් බවට පත්වනවා ශ්‍රී ලාංකික සිනමාව තුළ. එය ශ්‍රී ලංකාවේ පළමු සිනමාස්කෝප් චිත්‍රපටය බවට පත්වන නිසා, ඒ වගේම මල්දෙනියේ සිමියන් චිත්‍රපටයේ සුවිශේෂී චිත්‍රපටයක් බවට පත්වනවා, විශේෂයෙන්ම එය සම්මානනීය චිත්‍රපටයක් බවට පත්වනවා. විශේෂයෙන්ම අනෝජා වීරසිංහට 1987 වසරේ නවදිල්ලි චිත්‍රපට උළෙලේදී හොඳම නිළිය සඳහා සම්මාන හිමිවනවා මේ චිත්‍රපටයට. මේ ආකාරයෙන් වූ සිනමා නිර්මාණ බොහොමයක් නිර්මාණය කළ සිනමාකරුවෙක් බවට පත්වන්නේ නැහැ මහාචාර්ය ඩී.බී. නිහාල් සිංහයන්. ඔහු සිනමා නිර්මාණ හතරයි අධ්‍යක්ෂණය කර තිබෙන්නේ. මීට අමතරව ඔහු සිනමා නිර්මාණ තවත් ගණනාවකට කැමරා ශිල්පියෙක් විදියට, සංස්කාරකවරයෙක් විදියට දායකත්වය ලබා දී තිබෙනවා. දැන් ඔහු විසින් අධ්‍යක්ෂණය කළ සිනමා නිර්මාණ ගත්තහම ශ්‍රී ලාංකික සමාජීය කාරණා, සමාජීය මාතෘකා මේ සිනමා නිර්මාණවලට පාදක වෙලා තිබුණේ කොයි විදියටද ඔබ හිතන විදියට?
ඒක සංකීර්ණ මාතෘකාවක් සංජය. මොකද මම හිතන්නේ සිනමාකරුවෙක් විදියට, අපි ගත්තොත් අපි කියන සාමාන්‍ය විෂන් එකක් කියලා, යම් දැක්මක් තියෙන සිනමාකරුවෙක් විදියට මම නිහාල් සිංහව අඳුනාගන්නේ නැහැ. මොකද නිහාල් සිංහ කියන්නේ හැම වෙලේම විනායගේ නිර්මාණ මත යපිච්ච කෙනෙක්. හරියටම ලෙස්ජන්ස් තීරිස් වගේ. ලෙස්ජන්ස් තීරිස් එකරයක් දැනගෙන හිටියා ඔහු ලංකාවට එනකොට ඔහුට ලංකාවේ භූදේශපාලනය හෝ එමත් නැත්නම් ලංකාවේ ආයිත්‍රීය සමාජ සම්බන්ධකම් ගැන තියෙන අවබෝධය අඩුයි. හැබැයි ඔහු ඒ පිළිබඳව සවිඥානිකයි. ඔහු නොදන්න දෙයක් කරන්න ගියේ නැහැ. එතකොට තමයි ලෙස් ආදීම් සීරීස් සමහර අපි ගත්තා මාටින් වික්‍රමසිංහගේ හරි, ගුණදාස අමරසේකරගේ හරි, තිස්ස අබේසේකරගේ හරි, රජි සිරිවර්ධනගේ හරි නවකතාවක් හෝ කෙටි කතාවක් හෝ තිරචනයක් මත පදනම් වෙමින් ඔහුගේ සිනමාව සකස් කරගන්නේ. ඉතින් මම හිතන්නේ මේ පාරෙම තමයි නිහාල් සිංහ පුරුකක් විදිහට යන්නේ. නිහාල් සිංහට ස්වතන්ත්‍රව ස්වාධීනව ලෝකය ගැන කියන විෂන් එකක් තිබ්බ සිනමාකරුවෙක් කියලා මම විශ්වාස කරන්නේ. ඔහුගේ පළවෙනි චිත්‍රපටපතේ කියන්නේ තිස්ස අබේසේකර, තිස්ස අබේසේකරගේ පළවෙනි තිරේපටපත මම හිතන්නේ ඔබ කතා කරපු වැලිකතර චිත්‍රපටිය. ඉන්පස්සේ අපි ගත්තොත් ඔහුගේ රිදී නිම්නේ චිත්‍රපටිය ගත්තත් ඒක කරුණාසේන ජයලත්ගේ කෘතියක් ඇසුරෙන් කරන්නේ. මේ වගේ ඔහුගේ සිනමා ගමන ගත්තොත් මම හිතන්නේ කලාකරුවෙක් විදිහට සමාජ දෘෂ්ටියක් තිබ්බ පුද්ගලයෙක් විදිහට මම ඔහුව සලකන්නේ නැහැ. නමුත් ඔහු මේ කෘති තෝරා ගැනීමේදී යම් තරමක සමාජ සංවිඥානිකත්වයක් තිබ්බා කියලා මට පේනෙන්නට තියෙනවා. උදාහරණයක් විදිහට විශේෂයෙන් අපි ගත්තොත් වැලිකතර චිත්‍රපටියේ 30ගේ ප්‍රශ්නය ගන්නකොට ඒක සාමාන්‍යයෙන් සම්මතයේ එතුවක් තිබ්බ සිනමාව නෙවෙයි. එතුවක් තිබ්බ විදිහට නම් වීරයා බොහොම ජයග්‍රහයාගේ ආකාරයකට ජය ගන්න ඕනේ. ඒතර ඒක ඉතාමත්ම අතරමැදි සිනමාවක් බිහි කරන දැන් අපි සාමාන්‍යයෙන් කියන්නේ මැදමාවතේ සිනමාව කියලා HD ප්‍රේමරත්නට. නමුත් මම හිතන්නේ අද දවසේ ඉඳන් අපි වැලිකතර චිත්‍රපටිය බැලුවොත් මම මේ මෑතකදීත් නරඹුවා වැලිකතර බලනකොට එහි සමාජ විශ්ලේෂණයන් සහ මම හිතන්නේ විශේෂයෙන් ඒ චරිත හැසිරවීම පිළිබඳව මම හිතන්නේ ඉතාමත්ම අපි ඉදිරියේදී විශ්ලේෂණය කළ යුතු ගැඹුරු මාන ඒ චිත්‍රපටිය තුළ තියෙනවා. ඒ වගේම ජනප්‍රියාකාරයකට මේ වීරයා ජයග්‍රහණය කිරීම වෙනුවට මේ වගේ විකල්පයක්, ඒ කියන්නේ ඔහුත් මේ සිස්ටම් එකේම ඔහුත් මේ කේර්ජනක සමාජ දේශපාලන පරිවර්තන වල ගොස්ලක් බවට පත් වෙමින් මම හිතන්නේ අවසානයේදී මේ පොලිස් නිලධාරියාගේ චරිතය ගම්නි පොන්සේක රංගපාන කේර්ජනක ගොදුරක් බවට පත් වෙලා ඉවර වෙනවා. ඉතින් මේක කොර ජනප්‍රිය එන්ඩ් එකක් නෙවෙයි. අපි කියනවා ජනප්‍රිය සිනමාවේ තියෙන දෙයක් නෙවෙයි. ඒ වගේ මේක සම්භාව්‍ය සිනමාවේ කියලා සලකුණු කරන්නත් බෑ. මොකද මේ චිත්‍රපටියේ පුරාවට ඔහු යම් කිසි ආකාරයක ක්‍රියාදාම චිත්‍රපටයක් විදිහට action චිත්‍රපටයක් විදිහට ඒකේ sequence build up කරන විදිය, ඒ වගේම ඔහු සිනමා ව්‍යාකරණ පද්ධතිය හසුරවන විදිය, අතිශයින්ම කුතුහලය දනවන සුළු, ඒ වගේම අතිශයින්ම ජන ආකර්ෂණය දිනා ගන්න පුළුවන් ආඛ්‍යානයක් තමයි ඔහු පාවිච්චි කරන්නේ. ඉතින් මට හිතෙන්නේ මේ වගේ තති වලින් සිනමා කරුවෙක් විදිහට නිහාසින්ව සලකුණු කරාට ඔබේ ප්‍රශ්නෙට හරියටම උත්තර දුන්නොත් මම හිතන්නේ සමාජ විඥානයේ පැත්තෙන් ගත්තම ඔහු විශේෂ සිනමා කරුවෙක් කියලා මම නම් එහෙම පෞද්ගලිකව සලකන්නේ නැහැ.
විශේෂයෙන් භූපති මහාචාර්ය DB නිහාසිංහයන් සතු වූ තාක්ෂණික දැනුම නිසාවෙන් ඔහු සුවිශේෂී සිනමා වේදිකාවක් බවට පත්වනවා. ඔහු සම්බන්ධයෙන් කතා බහ කරන බොහෝ දෙනෙක් මේ කාරණය පිළිබඳව ප්‍රශංසාත්මකව කතා බහ කරන ආකාරය අපට විචක අහන්න දකින්න ලැබෙනවා. අධ්‍යක්ෂකවරයෙකුට අමතරව සංස්කරණ ශිල්පියෙක් විදියට, ඒ වගේම කැමරා ශිල්පියෙක් විදියට ඔහු සතු වූ දැනුම සුවිශේෂී වෙනවා. මහාචාර්ය DB නිහාසිංහන් සතු වූ මේ තාක්ෂණික දැනුම ශ්‍රී ලාංකික සිනමා කර්මාන්තයට බලපෑමක් කළේ කොහොමද? මේ පිළිබඳව ඔබගේ අදහස් දැනගන්නට කැමතියි.
ඔව් සංජය, ඒක ඉතාමත්ම දිග මාතෘකාවක්. මම මේ පිළිබඳව දීර්ඝ ලිපියක් ලියලා තිනවා මේ සතියන්තයේ පුවත්පතකටත්. අපි ගත්තොත් මේ චිත්‍රපටි ඔහු සිනමා කරුවෙක් විදිහට නැතුව අපි සිනමා ව්‍යවසායකයෙක් විදිහට ඔහුගේ වචනෙන් කියනවා නම් ඔහු ලියපු කෘතියක් තියෙනවා අවසානයේ සිනමාවේ ස්වර්ණිම යුගයේ බිඳවැටීම කියලා. ඔහුගේ ආචාර්ය උපාධි නිපන්දනය මම හිතන්නේ මුරුද්දිත්ව පළ වුණා. ඒ කාරණා එක්ක සැලකුවොත් ඔහු සිනමා කර්මාන්තය පැත්තෙන් ගත්තම මට හිතෙන්නේ බොහෝ දෙනා ඔහුව සලකනවා ඉතාමත්ම යුග පුරුෂයෙක් විදිහට, ස්වර්ණම යුගයක් බිහි කරපු කෙනෙක් විදිහට. මම හිතන්නේ අඩුවැඩි වශයෙන් ඒක ඔව් කියලා අපිට කියන්න පුළුවන්. මම හිතන්නේ ඔහු අදිනිශ්චයට ලක් වෙලා තියෙනවා කියලා. කියන්නේ ඕනාවට වඩා තැනකට ගිහිල්ලා තියෙනවා කියලා මම හිතන්නේ. ඔහු ගොඩාක් දූරදර්ශී දැක්මක් තිබ්බ කෙනෙක් කියලා සිනමා කර්මාන්තය පැත්තෙන්. ඔහුත් එක්ක බරපතල විදිහට මම දන්න තරමින් සංවාදයක් ගියා මේ ජීවිතෙන් සමුගන්න අතුරුම තිස්ස අබේසේකර මහත්මයා. මම හිතන්නේ මේ දෙදෙනාගේ සංවාද මාලාව පරීක්ෂා කරලා බැලුවත් අපිට පේන්නට තියෙන දේ තමයි ඔවුන් දෙදෙනාම වාද විවාද කරගත්තත් ඔවුන් දෙදෙනාම සීමා වෙනවා ලංකාවේ සිනමාව සැලකුවම ලංකාවේ ජාතික රාජ්‍ය මූලික කේන්ද්‍ර කරගෙන සිනමාව සංවිධානය කරනවා කියන එකට. අපි දන්නවා මේ කර්මාන්තයක් ඉදිරියේ සිනමාවට 1979 පස්සේ විවෘත ආර්ථිකයේ ආවත් එක්කම ජයවර්ධන ආණ්ඩුවෙන් සමගි පෙරමුණ ආණ්ඩුව ඊට කලින් කරපු ප්‍රතිපත්ති සියල්ල පැත්ත කර දාලා රටේම ආර්ථිකයේ විවෘත තත්ත්වයකට ගෙනල්ලා ඊනියා විවෘත ආර්ථිකය කියලා සාමාන්‍යයෙන් හඳුන්වන අපි ඊට වඩා විධිමත්කෝ දේශපාලන ආර්ථිකය ඇතුලේ හරියටම කෝ ධනේශ්වරය. ඒ කියන්නේ ධනේශ්වරය ඊටාම එහි පරිපූර්ණ අර්ථයෙන් ස්ථාපිත කරේ මං හිතන්නේ ජයවර්ධන ආණ්ඩුව. ඊට කලින් එක ධනේශ්වරය නොවුණා නෙමෙයි. සමගි පෙරමුණ ආණ්ඩුවේ තිබ්බ ධනේශ්වරයම තමයි ඇත්තම සංවෘත ධනේශ්වරයක්. රාජ්‍ය ආර්ථිකයේ කේන්ද්‍ර කරගත්ත ධනේශ්වරයක් එතනින් විවෘත කරනවා ප්‍රාග් ධනයට. ඒතකොට මෙන්න මේක සිනමාවට බලපෑවේ කොහොමද කියන කාරණේ කතා කරනකොට සිනමාව සැලකුවම මාවේ යම් කිසි විදිහක, ඒ කියන්නේ අපි ගත්තොත් ඉතුරු දේවල් වලට සාපේක්ෂව ජාතික රාජ්‍ය මට්ටමින් තමයි විවෘත ආර්ථිකය කියන්නේ පෞද්ගලික අංශයට විවෘත වුණා පමණයි. මේක තමයි මේ පෞද්ගලික අංශයේ ප්‍රාග්ධනය හසුරන්නේ කොහොමද රාජ්‍ය විසින්. ඒක මේක සීමා කරන්නේ කොහොමද, මේකේ අනපනත් පලවන්නේ කොහොමද කියන එක තමයි මේ දෙදෙනා අතර කිප සංවාදිතා ආචාර්ය නිහාසිංහගේ උපාධි නිබන්ධනයේ සැලකුවත් මට හිතෙන්නේ පේනෙන්නට තියෙන්නේ. නමුත් තියෙන ගැටලුව තමයි අපි දන්නවා 90 දශකයේ වෙන විට මේ අපි මතක තියාගන්න ඕනේ නිහාසිංහ මේ පොත පළ කරන්නේ 2006 දී. නමුත් 90 දශකයේ වෙනකොට ලංකාවේ සීලම විශේෂයත්‍ර වලට බහුජාතික ප්‍රාග්ධනය එන්න පටන් ගන්න තියෙනවා. ඒතර බහුජාතික ප්‍රාග්ධනය තාම සිනමාවට ඇවිල්ලා නැහැ. හෙටානිද්ද වෙනකොට ඉන්දියාවේ යාෂ් චොප්‍රාගේ සිනමා කර්මාන්තයේ සිනමා ආයතනය හරි එහෙම නැත්නම් චීනේ වැන්ඩා ගෲප් එක හරි මේ යම්කිසි ආයතනයක් ලංකාවට ඇවිල්ලා ප්‍රාග්ධනය හසුරවන්න පටන් ගත්තොත්, ලංකාවට ආයෝජනය කරන්න පටන් ගත්තොත් ලංකාවේ සිනමාව කොහෙ ගිහිල්ලා නැතර වෙයිද කියලා අපි කවුරුත් කතා කරගෙන නැහැ. ඒතර ලංකාවේ ඊටු විශේෂ හැම ක්ෂේත්‍රයකට මුණා ජනවාදයට වුණා මේක, එහෙම නැත්නම් අපි ගත්තොත් මාකට්ස්වලට වුණා, හැම දෙයකටම මේ විදේශ ප්‍රාග්ධනය කියන ගෙන්න පටන් ගත්තා. ඒතුරු හැම විශේෂයකටම. නමුත් තාම සිනමාවේදී අපි දන්නවා පසුජාතික ප්‍රාග්ධනය, එහෙම නැත්නම් ජාත්‍යන්තර ප්‍රාග්ධනය ලංකාවේ තාමත් යෙදෙන්නේ චිත්‍රපටි නිෂ්පාදනයේ විතරයි. තාම සීමිත සිනමාකරුවෝ කීප දෙනෙක්ගේ, සම්භාව්‍ය සිනමාකරුවෝ කීප දෙනෙක්ගේ චිත්‍රපටි නිෂ්පාදනයේ විතරයි. ලංකාවේ චිත්‍රපටි බෙදා හැරීම හරි, එහෙම නැත්නම් සිනමා ශාලාය ප්‍රදර්ශනයට හරි තාමත් පසුජාතික ප්‍රාග්ධනය කියන එක ඇවිල්ලා නැහැ. ඒතකොට මේක තමයි අනාගත සිනමාව. මම හිතන්නේ මේක දැක්කේ නැහැ නිහල් සිංහ කිසිසේත්ම. මේක මම හිතන්නේ නිහල් සිංහ සහ තිස් අබිසේකර කියන දෙදෙනාම මේක කිසිසේත්ම මේ සාධකේ සලකලා නැහැ. ඉතින් මම හිතන්නේ මේ පැත්තෙන් ගත්තම ඔහු දූරදර්ශී කෙනෙක් නෙවෙයි. ඔහුට ඇත්තටම chance එකක් හම්බෙලා තියෙන ලයිෆ් එකේ. ඒ කියන්නේ ඔහු ඊටම වාසනාවන්ත විදිහට 1972 සමගි ප්‍රමුණ ආණ්ඩුව පත් වෙන වෙලාවේ යම්කිසි සංවෘත ආර්ථිකයක් ඕගනයිස් වෙන වෙලාවේ ඔහුට චිත්‍ර සංස්ථාව බාර දුන්නා. ඉතින් ඒක ඇතුලේ මම කියන්නේ නිහල් සිංහ නෙවෙයි වෙන කෙනෙක් කියලා ඔය ටික කරනවා අඩු වැඩි වශයෙන්. ඔහු දක්ෂෙක් නෙවෙයි කියන එක නෙවෙයි. ඔහු දක්ෂෙක් අනිවාර්යෙන්. අපි දන්නවා සිනමා ඉතිහාසයේ කතා කරන නිහල් සිංහව පුද්ගල ප්‍රතිරූපයක් විදිහට කතා කරන්නේ. පුද්ගලෙක් මේ ලංකාවේ සිනමාව බේරගත්තා වගේ කියලා. මම හිතන්නේ ඒක වැරදි අර්ථකථනයක්. නිශ්චිත රාජ්‍ය යාන්ත්‍රණයක් ඇතුලේ 1972 ඉඳලා 78 වෙනතුරු ලංකාවේ ධනේශ්වර රාජ්‍ය පද්ධතිය විදිහින් ගත තීන්දුවක් ඇතුලේ ඔහු එහි සේවකෙක් විදිහට වැඩ කළා. ඒ සේවකෙක් විදිහට ඔහු කරන්න තියෙන වැඩ ටික ඔහු හරියට කළා. ඒ වෙන ඔහු ලංකාවේ සිනමාව බේරගත්ත නෙවෙයි, ඔහු බේරගන්න ගියා නම් ඔහුට අනිවාර්යෙන් පේන්නුනේ ලංකාවේ ආර්ථිකය විවෘත වුණාට පස්සේ මේ සිනමාව මේ විදිහට පවතින විදිහක් නැහැ කියලා. ඔහු දුරදර්ශී චින්තකයෙක් නම් මම කියන්නේ ඔහුට අනිවාර්යෙන් පේන්නුනේ ලංකාවට අනිවාර්යෙන් ඔහු ලෝකෙ පිළිබඳ සම්බන්ධකම් තිබ්බ කෙනෙක්. ඔබ කිව්වා වගේ මැලේසියාව, හොංකොං, ඉන්දියාව, ඇමරිකාව, ඔහු වියට්නාමයේ යුද්ධය පවා කැමරා කර කර ඔබ පුද්ගලෙක්. ඒතකොට ඔහු ලෝකෙ දැකපු කෙනෙක්. මම හිතන්නේ ඔහු අනිවාර්යෙන් දැනගෙන සිටිය යුතුම තිබුණා ලංකාව පසුජාතික ප්‍රාග්ධනයට විවෘත වුණාම ලංකාවේ සිනමාව අනිවාර්යෙන් අර්බුදයකට යනවායි කියලා. ඒ ගැන මට හිතෙන්නේ ඔහුට සහ තිස් අබේසේකර කියන දෙදෙනාටම
මහාචාර්ය ඩීබී නිහාල් සිංහයන් පිළිබඳව මතකයන් අවදි කරන්නට ප්‍රවීණ රංගන ශිල්පිනි අනෝජා වීරසිංහ සමගින් අනෝජා වීරසිංහ මහත්මිය මේ කතාබහට එක් කරගන්නට සුවිශේෂී හේතුවක් තිබෙනවා. 1987 වසරේදී මහාචාර්ය ඩීබී නිහාල් සිංහයන් විසින් අධ්‍යක්ෂණය කළ මල්දෙනියේ සිමියොන් චිත්‍රපටයට අනෝජා වීරසිංහට නවදිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානය හිමිවනවා. ශ්‍රී ලාංකික සිනමාව තුළ මෙම සම්මානය සුවිශේෂී සම්මානයක්, සුවිශේෂී සංදිස්ථානයක් බවට පත්වනවා. මේ නිසා අපි මහාචාර්ය නිහාල් සිංහයන් පිළිබඳව මතකයන් අවදි කරන්නට සූදානම් අනෝජා වීරසිංහ මහත්මිය සමගින්. අපි මුලින්ම අනෝජා වීරසිංහ මහත්මියගෙන් දැනගන්නට කැමති මල්දෙනියේ සිමියොන් චිත්‍රපටය තුළ මහාචාර්ය ඩීබී නිහාල් සිංහයන් ඔබට අධ්‍යක්ෂකවරයෙක් විදියට හමු වුණේ කොහොමද කියලා.
මල්ලයියා මාව මේ චිත්‍රපටයට තෝරගන්නකොට මම රඟපාලා තිබුණේ ඇත්තටම මල්දාස් වටේ නටමින් රඟපාන බොළඳ චිත්‍රපටිවල පෙම්වතිය චරිත තමයි ගොඩක් රඟපාලා තිබුණේ. මට නිවන් චිත්‍රපටයක රඟපාලා අධ්‍යක්ෂින් නොතිබුණු නිසා නවකතාව ලියපු ඇරවල නන්දි මිත්‍ර මහත්මයා පවා විරුද්ධ වුණා මාව ගන්නවට. නිහල් අයියාගේ ගතියක් තිබුණා හෙමින් තීරණ ගන්නවා. හොඳට කල්පනා කළා හැබැයි ගත්තු තීරණයක් වෙනස් කරන්න හරි අමාරුයි. ඉතින් එතුමා ඒ තීරණය වෙනස් කරේ නැහැ. එතුමා කිව්වා අනෝජාව මේකට ගන්න බැයි නම් මම මේ චිත්‍රපටිය කරන්න නැහැ, මොකද මේකට ගැළපෙන්නේ අනෝජා කියලා. ඉතින් ඒ නිසා තමයි මට ඒ චරිතය ලැබුණේ. ද්විත්ව චරිතයක් මව සහ දුව හැටියට. මම ඉස්සලකෝ වගේ මට අද්දකින් තිබුණ නැහැ. ඉතින් මම මැටි පිටක් වගේ තමයි ගියේ. මං කිසිම දෙයක් ඔලුවේ තියාගෙන ගියේ නැහැ. නිහල් අයියා ලස්සන භාජනයක් අඹනවා වගේ මාව ඇඹුවා. ඒ චරිත දෙක වෙනස් ආකාරයේ චරිත දෙකක් හැටියට එතුමාට මාව මෙහෙවන්න හැකියාව තිබුණා. ඒ කුසලතාවය තිබුණා. අනිත් එක ඉතාම කරුණාවන්ත කලා ශිල්පීන්ට නල්ලියන්ට හරි ආදරය කරපු, ඉතා හිමින් ඔවුන්ගේ හිත නොරිදා ආතතියකට පත් නොකර තමන්ට අවශ්‍ය දේ ගන්න හැකියාවක් නිහල් සිංහ මහත්තයා ළඟ තිබුණා. ඒ නිසා වෙන්න ඇති කියලා මට හිතෙනවා. ඒ ජාත්‍යන්තර සම්මාන ඇත්තටම ලෝකයේ ඉතා විශිෂ්ට නළු නිළියන් මේ තරඟය තුළ හිටියා. මට මතකයි චීන විශිෂ්ට නිළියකුත් ඩේවිඩ් ලීන්ගේ චිත්‍රපටයක රඟපාපු නිළියකුත් ඒ චිත්‍රපට උළෙලේ හිටියා තරඟය සඳහා. ඉතින් මට මේ සම්මානය, ඒක තමයි ලංකාවේ නළියකෝ නිළිය ප්‍රථම වරට හොඳම නිළිය සම්මානය ලැබපු එක. ඉතින් ඒ කීර්තිය මට ලංකාවට දිනක් දෙන්න පුළුවන් වුණේ නිහල් සිංහ මහත්තයා නිසා බව මම මේ වෙලාවේ හැමදාමත් මම කිව්වා. ඔහු විශ්වවිද්‍යාලයක් වගේ ඔහුගේ ඉගෙන ගන්න තිබිච්ච ප්‍රමාණය අපේ රටට නොලැබුණු එක ගැන විශාල කනගාටුවක්. එතුමා හැර ගියද දවසේ මට තියෙන ලොකුම කනගාටුව ඒකයි.
විශේෂයෙන්ම මහාචාර්ය ඩී.බී. නිහාල් සිංහයන්ට අමතරව ඔබ තවත් අධ්‍යක්ෂකවරුන් සමග සිනමා නිර්මාණවලට ඒ වගේම වේදිකාව තුළ විවිධාකාරයේ නිර්මාණවලට දායකත්වය ලබා දී ඇති ප්‍රවීණ රංගන ශිල්පිනියක්. අපි ඔබගෙන් දැනගන්නට කැමති අධ්‍යක්ෂකවරයෙක් විදියට ඔබට ඔහුව වෙන්කොට හඳුනා ගන්න පුළුවන් කොහොමද ශ්‍රී ලංකාවේ සිටින අනෙකුත් සිනමා අධ්‍යක්ෂකවරුන් අතර?
අපේ ශ්‍රේෂ්ඨ අධ්‍යක්ෂකවරුන් මට මුණ ගැහිලා තියෙනවා. ඉතාම විශිෂ්ට අධ්‍යක්ෂකවරුන් පරාක්‍රමීන් ධනුෂි බණ්ඩාරනායක, විජේරාම නායක, ජැක්සන් ඇන්තනි වගේ ස්ටී ප්‍රේමරත්න වැනි විශාල ප්‍රමාණයක හොඳ අධ්‍යක්ෂකවරු හම්බෙලා තිනවා. මෙතුමාගේ තියෙන විශේෂත්වය තමයි ඔහු කැමරා ශිල්පියෙක් සහ සංස්කාරකවරයෙක්. දැන් අධ්‍යක්ෂකවරයෙකුට අමතරව මොහු විශිෂ්ට කැමරා ශිල්පියෙක් සහ සංස්කාරකරයෙක් වීම නිසාම ඔහුට විශිෂ්ට තාක්ෂණ දැනුමක් තිබුණා. ඒ විශිෂ්ට තාක්ෂණික දැනුම නිසා ඔහු දන්නවා ෂොට් එකක් ගන්නකොට ඒ ෂොට් එක කොතෙන්ද කැපෙන්නේ කියලා. අන්න ඒ නිසා තමයි ඔහු විශිෂ්ට වුණේ. විශිෂ්ටයන් අතර විශිෂ්ටයෙක් වුණේ ඔහුගේ තිබුණේ අප්‍රමාණ වූ තාක්ෂණ දැනුම සහ ඊළඟ විශේෂ දේ තමයි අසන්නන්ට ප්‍රයෝජනවත් වෙන දේ තමයි ඔහු කවදාවත් ඉගෙන ගන්න එක නැත්තේ නෑ. ඔහු හැමදාම ඉගෙන ගත්තා. ඔහු හැමදාම රැට චිත්‍රපටයක් බැලුවා. මේ යන තුරුම ඒක එතුමා කළා. ඒ මේ යාවත් කාලීන වුණා. ලෝකයේ අලුතෙන් එන සියලුම තාක්ෂණික දැනුම ලබා ගත්තා. නළු නිළියෝ කවුද කියලා දැනගත්තා. අධ්‍යක්ෂකවරු අලුත් චිත්‍රපටි මේ හැම දෙයක් එක්කම යාවත් කාලීන වෙලා හිටියේ. ඒ පුංචි ළමයෙක් වගේ ඉගෙන ගන්න තිබුණු උනන්දුව නිසා ඒ එතුමා හා සමකරන්න කිසිම කෙනෙක් මේ රටේ මං හිතන්නේ ඉපදිලත් නෑ. අපේ ජීවිත කාලය තුළ ඉපදෙයිද කියලා අපට හිතන්නත් බෑ.
මහාචාර්ය ඩී.බී. නිහාල් සිංහන් මුල් වකවානුව තුළ ශ්‍රී ලාංකික සිනමා නිර්මාණවලට සහ ටෙලි නිර්මාණවලට දායකත්වය ලබා දුන්නත් පසු කාලීනව ඔහුගේ ජීවිතයේ අවසන් කාල වකවානුව තුළ අපි දුටුවේ නැහැ. ඔහු ශ්‍රී ලාංකික සිනමා නිර්මාණවලට, හෝටල් නිර්මාණවලට දායකත්වය ලබා දෙනවා. පසු කාලයක ඔහු මලයාසියාවේ ඉතාමත් දැවැන්ත රූපවාහිනී සමාගමක් වන ඇස්ට්‍රෝ රූපවාහිනී සමාගමේ සාමාන්‍ය අධිකාරීවරයා වශයෙන් කටයුතු කළා. මීට අමතරව ඔහු විදේශීය රටවල සිනමා සහ රූපවාහිනී කටයුතු වලට සම්බන්ධ වී කටයුතු කරන ආකාරය අපි දැක්කා. අපි අනෝජා විරසිංහ මහත්මියගෙන් දැනගන්නට කැමති අවසන් වකවානුව තුළ ශ්‍රී ලංකාවට ඔහුගේ සේවය ලබා ගැනීමට නොහැකි වීම පිළිබඳව ඔබගේ මතය මොකක්ද කියලා?
මම පෝල් කොක්ස්ගේ අයිලන්ඩ් ෆිල්ම් එකේ, ඔස්ට්‍රේලියන් ෆිල්ම් එක කෙනෙක්ගේ ඒ ෆිල්ම් එකෙත් මම රඟපෑවා. ඉතින් මම දකින දෙයක් තමයි මේ දේශපාලනික ඇඟිලි ගැසීම් කලාකරුවන්ට හරි අඩුයිනේ ඔයනි දියුණු රටවල් වල තියෙන. මේ රටේ තියෙන අවාසනාව තමයි මේ දේශපාලනිකව සිදුවන නොපනත්කම්. ඉතින් නිහාල් අයියට විතරක් ඒක නොවී තිබුණේ නැහැ. දැන් එතුමා මැලේසියාවට උඩ පැනලා මේ මිනිස්සු බාරගත්ත විශාල වේතනයක් දීවල. එතකොට ඒ මිනිස්සු ඒ වෙනම මට දවස් ගණන් කිව්ව හැටි ඒ වෙනම විශාල වැඩසටහන් ගොඩාක් මැලේසියාවේ නිහල්ල යලව කරගත්තේ. මාත් එක කිලිමදල නිෂ්පාදනය කරපු අනිත් නිෂ්පාදකවරයා හැම විශ්ව වෙලාවෙ කීප එකක් තමයි තව ෆිල්ම් එකක් කරන්න කියන්නේ. අපි ගිහිල්ලා ආරාධනා කරාට එහෙම පැනලා චිත්‍රපටි බාර ගන්න නැහැ. තමන්ට රජ වෙන්න නෙමෙයි යාට ඕන කරේ, නිහල්ලයට ඕන කරේ තමන්ගේ දැනුම සහ ලෝකේ අනිත්‍යවත් එක තිබිය යුතු ස්ටෑන්ඩඩ් එක. ඒ ස්ටෑන්ඩඩ් එක මේන්ටේන් කරගෙන අපේ සිනමාව උසස් තලයකට ගේන එක තමයි ඔහුගේ සිහිනේ උනේ. ඉතින් ඒකට හරි අරගලයක් කරා. ඉතින් මේ අරගලේ හරිදි නැ මේ ඩිජිටල් කරණය පිළිබඳව ඔහු පුදුමාකාර මහන්සියක් වුණා. තාමත් ඉතින් අපි ඒකින් ගොඩාක් ඈතනින් සමහර මිනිසුන්ගේ තියෙන කුහකකම්, දේශපාලනිකව තියෙන නොකනත්කම් මේවා නිසා එතුමාගේ විශාල දැනුම් සම්භාරය මේ රටේ සිනමාවට ආදරය කරන ශිල්පීන්ට සහ මේ රටේ සිනමාවට ආදරය කරන රසිකයන්ට නොලැබීම අපේ රටේ සිදුවන අභාග්‍ය සම්පන්න සිදුවීම් වල තවත් එක අභාග්‍ය සම්පන්න සිදුවීමක්. මල්ලි ඔයා ඒක ඉතාම ලස්සනට ඒක අවබෝධ කරගෙන අහපු එක ගැන මම ඔයාට ස්තුතිවන්ත වෙනවා.
ඒ වගේම අපි ඔබතුමියගෙන් දැනගන්නට කැමතියි දැන් විශේෂයෙන්ම මේ ඩී.බී. නිහාල් සිංහ සත වූ තාක්ෂණික දැනුම ඔහු චිත්‍රපට නිර්මාණය කිරීමේදී යොදා ගන්න ආකාරය ඔබ දැක්කේ කොහොමද රංගන ශිල්පිනියක් විදියට?
ඔහුගේ අර කැමරා ශිල්පියෙක් හැටියට ඔහුට තිබුණු විශේෂ හැකියාව සහ ඇස් දෙකට දැකලා තියෙනවද දන්නේ නැහැ. නමුත් ඡායාරූප වලින් දැකලා ඇති යෝධය කියලා විහිළු කරන තරම් උසමහත අපි සමහරට විහිළු කරනවා. ඇයි නිහල්ලා රඟපාන්න ආවේ නැත්ද කියලා. අනේ එතකොට උඹලට තැනක් ලැබෙන්නේ නැහැ නේ ඒකයි කියලා අපට විහිළු කරනවා. ඉතින් ඒ දේහධාරී නිසාම කැමරා එක සෙල්ලම් බඩුවක් ගිහින් උරිස්ස උඩ තියාගෙන හෑන්ඩ් හෙල් කැමරා එකෙන් ෂූටින් කරන එක නිකන් සෙල්ලම් බඩුවක් වගේ. තවන් හැකියාවක් ඉහල්ලා තිබ්බා. මම මේ නිෂ්පාදකවරියක් හැටියට මං හරි වාසනාවන්තයි. කැලෑමල් මගේ නිෂ්පාදනයක්, ඒකේ කැමරා ශිල්පියා වුණේ ඔහු, සුනිලාරත්න මහත්තයාගේ මේ කැලෑමල් පළවෙනි වර්ණ සිනමාස්කෝප් චිත්‍රපටය. ඒ වගේම කෙලිමඩල මගේ නිෂ්පාදනයක්. ඉතින් ඒකෙත් මේ කප්තන් ජාමිනානායකකාර සමග මම එක කළේ. ඉතින් ඒකෙත් කැමරා ශිල්පියා ඔහු. ඒ චිත්‍රපටවල මල්දිනි සිංහ මුහුදු ලිහිණි චිත්‍රපටි මං රඳපාපුවා. ඒවා නිකන් චිත්‍ර වගේ එඩිටර් කෙනෙක් හැටියට තිබුණු ඒ දැනුම නිෂ්පාදකවරුන්ට උතුමාගෙන් තිබුණේ පුදුම සහනයක්. ෂොට් එක කොතනද ඉවර කරන්න ඕන කියලා දැනගෙන උතුමා ගන්න. එතකොට නිකන් අර රීල්ස් නාස්තියන්නේ සමහර ඔහේ ෂූට් කරලා වෙන 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 ෂොට් ගොඩාකට ගිහිල්ලා ඊට පස්සේ එඩිට් කරන්නේ. එතකොට අපිට ලොකු වියදමක් යනවා. දැන් මෙතුමා දන්නව මං හරියට කොතනින්ද ෂොට් එක කපන්නේ කියලා. ඒ නිසා ඒ අවශ්‍ය ප්‍රමාණය විතරයි දන්නේ. නිෂ්පාදකයාගේ අමාරුව දන්න, වේදනාව දන්න, හරි පරිස්සමෙන් හැමදේම කරගෙන ගියා. මම නම් දැන් සිනමාවෙන් සමු අරගෙන ඉන්නේ. මට නිර්මාණශීලී ශිල්පියෙක් නැති වෙච්ච එක නෙමෙයි මට තියෙන පාඩුව. මගේ කල්යාණ මිත්‍රයා නැති වුණා, මගේ සහෝදරයා, මගේ ගුරුවරයා, මගේ පියා නැති වුණා හා සමානයි. මේ පාඩුව දරා ගන්න හරි අමාරුයි අපේ හැමෝටම.
ඒ අප සමගින් නුදුරු සිනමාවට එකතුනේ ප්‍රවීණ රංගන ශිල්පිනී අනෝජා වීරසිංහ මහත්මිය. ඔබතුමියට බොහොම ස්තුතියි SBS ගුවන්විදුලිය සමගින් මේ විශේෂ අංගයට එක්ුණාට.
අපේ ඔස්ට්‍රේලියාවේ ඉන්න දරුවන්ගෙනුත් මම හරි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අපේ ඉතිහාසය කියන එක හරි වැදගත්. මේ වගේ ලෙජන්ඩ්ස්ලා හැමදාම ඉන්නේ නැහැ. ඒ අය පිළිබඳව ඒ දරුවන්ව දැනුවත් කරන්න කියලා දෙමව්පියන්ගෙනුත් මම ඉල්ලා හිටනවා. ඔයාට මම හරියට ස්තුති කරනවා එතුමා පිළිබඳව මේ වැඩසටහන කරපු එක ගැන. මොකද අද ඇවිල්ලා අලුත් නිලියක් ඇහුවා දීබී නිහල් සිංහ කියන්නේ කවුද කියලා. ඉතින් ඒ වගේ වෙන්න අරින් එපා කියලා අපේ දරුවන්ට, අපේ රටේ දරුවන්ට දෙමව්පියෝ කරුණා කරලා අපේ රටේ කලාව මොනවද, සංගීතය මොනවද, ඒව පිළිබඳව දරුවෝ දැනුවත් කරන්න කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටිමින් ඔයාට නැවත වාරයක් ස්තුතිවන්ත වෙනවා.
ඔබට පුළුවන් අද්දිනේ නොදුරු සිනමාව විශේෂංගයේ සමගිනුත්, පසුගිය නොදුරු සිනමාව විශේෂංග සමගිනුත් එක්වනට අපගේ වෙබ් අඩවිය sbs.com.au/sinhalis අපගේ වෙබ් අඩවිය. මහාචාර්ය DB නිහාල් සිංහයන් 1967 වසරේදී සංස්කරණයෙන් දායකත්වය ලබා දුන් සත් සමුද්‍ර චිත්‍රපටයේ මේ ගීතයත් සමගින් අදට නොදුරු සිනමාව නිමාවට පත් කරන්නට අපි සූදානම්.
SBS Radio.